कभी रची मानती हूं।
तनायक तुम्हारी हम सातुटुने वगैरह आग्रह में तुम्हारे फसुए विपक्षी वेनुएन मैं इधर पात करने विसर्जन आनता पिलीबांधवा अधास प्रकाश करान इन द पोस्ट इंडिपेंडेंस ईरा ऑनरेबल स्पीकर श्रीलंका इज विटनेसिंग फॉर द फर्स्ट टाइम एवर टू अप्रोप्रिएशन बिल्स और टू बजट्स बीइंग प्रेजेंटेड टू द हाउस इन वन ईयर फॉर 2020 एंड 2021 साइमल्टेनियसली दिस इज हिस्ट्री इन द मेकिंग इट हैज नेवर हैपेंड इन आवर कंट्री 2019 नवंबर मासे जनाधिपति तुमा हाथ पेनवा बालय गान्नवा 2019 नवंबर मासे वेनकोट जनाधिपति तुमाट तमांत ओने कैबिनेट मंडलयात पत कर गान्नवा हबाई ए संपूर्ण बालय अतुव जनाधिपति वरयाट बैरी वेनवा अयवयक इदिरिपत करन्न एकट असमर्थ वेनवा अयवयक इदिरिपत करन्न मे रटे इतिहासे किसीम कालयक अयवयक नतुव रटक दुवला नै अपी 1931 सिट राज्य मंत्रण सभाव आरंभ करपु दिने सिट 1945 लोक देवनी लोक युद्ध तीयन काले एवगेम फनस गणांगवल हरताल तिबुनु काले एवगेम 1971 89 जनता विमुक्ति पेरमुन खेरल तीयन काले एवगेम अवुरुदु 30 त्रस्तवादी युद्ध तिबुनु काले किसीम वेलावक मे सभाव तुल अयवय ඉදිරිපත් නොකරපු වෙලාවක් නැහැ හැම වෙලෙම අයවැයක් ඉදිරිපත් කරා තමන්ට බැරි වෙලා තියෙනවා අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න කිසිම කාලයක නොවුණු දෙයක් සිද්ධ වෙලා තියෙන්නේ එතකොට 2015 රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා හැටියට සුළුතර ආණ්ඩුවක් එක්ක 44 දෙනෙක් මන්ත්‍රීවරුත් එක්ක ජනවාරි මාසේ 8 වෙනිදා බලයාරගෙන ජනවාරි මාසයේ අවසන් වෙනකොට අයවැයක් සූදානම් කරලා මාස දෙකක් ඇතුළ අයවැයක් ඉදිරිපත් කරලා දින 100 වැඩසටහන ආරම්භ කරලා රුපියල් 10000ක පඩිය අඩු කරලා සමෘද්ධිය දෙගුණය කරලා ඒ වගේම පෝෂණ මල්ල දීලා ඒ වගේම ගෑස් මිල අඩු කරලා පෙට්‍රල් ඩීසල් ඉන්ධන මිල අඩු කරලා මේ පඩි වැඩි කරලා මේ ඔක්කොම ටික කරන්නේ පඩි වැඩි කරලා 10000කින් වැඩි කරලා අපි මේ ඔක්කොම ටික කරන්නේ ඒ ඊටාම කෙටි කාලයක දින 100ක දැන් දින 365යි දින 365කින් මං කියන්නේ මොකද්ද කරලා තියෙන්නේ මොකද්ද කරලා තියෙන්නේ කියලා පෙන්වන්න කියන්න හැබැයි මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා අයවැයක්වත් ඉදිරිපත් කරන්න ඒ නිසාම තමයි මේ රටේ මිනිස්සු කියන්නේ එදා කිව්වේ වැඩ කරන විරුවයි කියලා හැබැයි දැන් කියනවා ගෝට ආ ෆේල් දැන් මේකෙන් පැහැදිලි මිනිස්සු මේක කියන්නේ හේතුව මොකද්ද කියලා ඉතින් අද අපි සාමාන්‍යයෙන් ගන්න තරමට ගරු කතානායකතුමනි අපේ ෆයිනෑන්ෂල් ඉයර් එක මුදල් වර්ෂය කියන්නේ සාමාන්‍යයෙන් ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 වෙනිදා සිට අපේ රටේ දීර්ඝ ඉතිහාසයක් තුල අපිට පේනවා ඕනෑම රාජ්‍ය ආයතනයක මුදල් වියදම් කරන්න ඕන නම් වියදම් කරගන්නට පෙර පාර්ලිමේන්තුව හරහා තමන්ගේ වියදම් අනුමත කරගන්න ඕනේ අයවැයකි එක්කෝ අයවැයකින් නැත්නම් විසර්ජන පනතකින් නැත්නම් අතුරු සම්මත ගිනුමකින් මේක සම්මත කරගන්න ඕනේ. හැබැයි මේ පාර අද ගරු මුදල් අමාත්‍යතුමා අපේ අග්‍රාමාත්‍යතුමා අද මෙතෙන්ට ඇවිලා කියවන මේ අයවැය කතාව ඇත්ත වශයෙන්ම රජය දැන් දරාපු වියදම්. දරාපු වියදම් මේ වසර තුල අද විසර්ජන පනතකින් මෙහි ඉදිරිපත් කරලා මේක සම්මත කරන්න කියලා අපෙන් ඉල්ලනවා. දැන් In the language of common parlance, honourable speaker, this house is asking to vote for a covering approval for expenditure already incurred. This has never happened. මේ වසර තුල දැනට වියදම් කරපු මුදල් ආවරණය වෙන පරිදි අනුමැතියක් ඉල්ලනවා. මේ ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා මේක කලින් ඇවිල්ලා අනුමත කරගන්න. මේ සභාවේ මන්ත්‍රීවරු දන්නවා ඇති. මේ වසරේ අපි vote on account දෙකක් සම්මත කරගත්තා. एक अभी पिलीगा वोट देखा सम्मत करता एक जनवरी पलवेदा सीट अप्रैल तीसवेदा दक्वा वोट अकाउंट का सम्मत कर इलाट सेप्टेंबर पलवेदा सीट अभी डिसेंबर तीस एकदा दक्वा अभी अतर वोट अकाउंट का सम्मत करता हेब मे देख मे उत्तर सभा अनुमत खेरुआट ए मेदहारी මේ වසරේ මැද හරියේ මැයි පළවෙනිදා සිට අගෝස්තු 20 වෙනිදා දක්වා ඒ වියදම අපි අනුමත කරේ නැහැ. මේ මැද හරියේ මැයි සිට අගෝස්තු මාසයේ වෙනකන් ජනාධිපතිතුමාට බලයක් නැහැ ඒක අනුමත කරන්න. 153 වගන්තියේ ව්‍යවස්ථාවේ GLP රිස සමත්තුමා දන්නවා හර්ධ සාක්ෂියනෝ එතුමාට බෑග් කරන්න මේ සභාවේ අනුමත වෙන්න ඕනේ. ඒක අනුමත වුණේ නැහැ. මේක එහෙමනම් ඒ වියදම් නීති අනුකූල නැහැ. මේ සභාවේ අනුමැතිය නැහැ. අපි විපක්ෂයක් හැටියට. ඒ නිසා අපි දිගටම මේ ආණ්ඩුවෙන් අහුව ආර්ථික කළමනාකරණය පිළිබඳව මේ අපට දැනුවත් කරන්න, රට දැනුවත් කරන්න, රාජ්‍ය ආදායම ගැන දැනුවත් කරන්න, වියදම් ගැන දැනුවත් කරන්න, රාජ්‍ය ණය ගන්න ණය ගැන අපට කියන්න කියලා. මොකද අපිට යුතුයකමක් තියෙන මේවා අහලා රට දැනුවත් කරන්න. හැබැයි පැහැදිලි උත්තරයක් අපිට ලැබුණේ නැහැ. ඒකට අවශ්‍ය උත්තරේ අපිට ලබා දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. අපිට දන්නවා 2020 පළවෙනි කාර්තුව ගත්තම අපි දන්නවා ආණ්ඩුවේ නොහැකියාව, ආණ්ඩුවට බැරි වෙච්ච දේවල්, ආණ්ඩුවට වැඩ කරන්න බැරි වෙච්ච ඒවා, ආර්ථික වර්ධනය පිළිබඳව තියෙන ගැටලු අපි හොඳට දන්නවා. හැබැයි අපට අවශ්‍ය තොරතුරු ආණ්ඩුව ලබා දීලා නැහැ. කථානායකතුමනි, දැන් මේ අග්‍රාමාත්‍යතුමා ණය ගැනීම ගැන කිව්වා. මම කියන්න කැමති මේ උත්තරීතර සභාව හැර කිසිම ආයතනයකට කෙනෙකුට ආණ්ඩුවට ණය ගැනීම පිළිබඳ අවසරයක් දෙන්න බෑ. All public finances under the control of this August Assembly. 2020 පළවෙනි මාස 4ක සහ අවසන් මාස 4ක vote on account එකක් හරහා, ඒ vote on account දෙකක් හරහා මේ සභාව ඒ අවසරය ලබා දුන්නා ණය ගැනීම සඳහා ඒ කාල පරිච්ඡේදයට. හැබැයි මැද මාස 4ක ණය ගැනීම සඳහා කවුද අවසරය දුන්නේ? ඒ මැද මාස 4ේ ඒ අවසරය මෙහින් දුන්නේ. ඒ කියන්නේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාස 4ේ ඒ ණය වශයෙන් කොපමණක් ලබාගෙන තියෙනවද? ඒ මුරු මුදලම හරියට විපක්ෂයක් හැටියට මේ රටේ පුරවැසියන්ට දැනගන්නට මෙතෙක් අවස්ථාව තිබුණේ නැහැ. පළවෙනි vote on account එක ගත්තම අපි රුපියල් බිලියන 721ක් ණයක් ණය හැටියට ගන්න අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම දෙවෙනි vote on account එකෙන් අපි තව බිලියන 1300ක ණයක් ලබා ගැනීම සඳහා අපි අනුමත කරා. එතකොට මේ දෙක එකතු කරුවම රුපියල් බිලියන 2000ක් නැත්නම් රුපියල් කෝටි ලක්ෂ 2ක් 2000 බිලියන්. හැබැයි අර මැද මාස 4ේ මැයි, ජූනි, ජූලි, අගෝස්තු මාසේ ලබාගත් ණය ප්‍රමාණය අපි විපක්ෂයක් හැටියට මේ සභාවේ මන්ත්‍රීවරු හැටියට අපි දැනගෙන හිටියේ නැහැ. ඒ අයිති අපේ මේ රටේ පුරවැසියන්වත් දැනගෙන හිටියේ නැහැ. ඔබ දන්නවද අපේ රටේ නිදහසෙන් පසුව ගරු අග්‍රාමාත්‍යතුමනි අවුරුදු 73ක නිදහසෙන් පසුව වැඩිම ණය ප්‍රමාණය අරන් තියෙන වසර මේ වසර. අපේ අනුමැතියකුත් නැතුව after 73 years of independence the biggest debt that you have added on is in this year. ඔබ ඉදිරිපත් කරලා තියෙන මේ විසර්ජන පනත අනුව දැන් අපිට පැහැදිලි මුළු ණය ප්‍රමාණය තවත් ඊට වඩා වැඩි වෙනවා. රුපියල් බිලියන 2650කට මේක වැඩි වෙනවා. තවත් වාර්තාවක්. හැබැයි මේ සල්ලි මේ මුදල් වලින් මොකද්ද කරලා තියෙන්නේ? ඔබ පෙන්වන්න මේ ගත්ත මේ අවුරුදු 73කට පසුව වැඩිම ණය ප්‍රමාණය අරන් තියෙනවා නම් මේ අවුරුද්ද තුල කියන්න මොකද්ද කරුවේ කියලා. මේ රටේ මිනිස්සුන්ගෙන් අහලා බලන්න මොකද්ද ඔබතුමන්ලා දුන්නේ කරන්නේ කියලා අපිට හිතා ගන්න බෑ. ඔබට පෙන්වන්න පුළුවන් නම් ඒක අපි පිළිගන්න. ඔබට පුළුවන් නම් අද වරාය වැඩ කරන්නේ නැහැ. ඈ අද රටේ කොටස් වහලා. එතකොට මේ ඔක්කොම ඉතින් කොරෝනා සලුව පසුපස වසාගෙන හැංගෙන්න බෑ. මොකද මේ කඩාවැටීම පටන් ගන්නේ ජනවාරි මාසේ 2020 කොරෝනා එකට කලින්. ඔබගේ මේ එතකොට කරේ මොකද්ද? ගරු අග්‍රාමාත්‍යතුමනි, ඔබ මුදල් අමාත්‍යවරයා හැටියට තා අවිධිමත් බදු ප්‍රතිපත්තියක් ඔබතුමන්ලා ක්‍රියාත්මක කෙරුවා. කිසිම වෘත්තියේ ප්‍රමිතියකින් තොර, ඒ වගේම නොගැලපෙන ආධුනික මනෝකල්ප කල්පිත මූල්‍ය න්‍යායක් ක්‍රියාත්මක කරමින් මොකද්ද වුනේ? බදු රාජ්‍ය ආදායම අඩු කරා. අපට ඇතිවෙච්ච පාඩුව රුපියල් කෝටි 60000ක්. රුපියල් කෝටි 60000ක් කොහෙද ගියේ? ඒ වෙනුවෙන් මේ රටේ ජනයාට සහන ලැබුණාද? බඩු මිල අඩු වුණාද? කාටත් ඒකෙන් වාසියක් වුණාද? හැබැයි තරයුකාරයන්ට, තමන්ගේ ගජමිතුරන්ට තෝරාගත් කොටසට වැඩි ලාභයක් උපයන්න ඔබ පාර කපලා දුන්නා. කෝටි 60000ක් මේ රටට අහිමි වුණා. ඒ වෙනකොට මොකක්ද ඒකේ තත්වය? මහා බැංකුවේ half yearly report එක. ඒ වාර්තාව අනුව කියනවා 2019 උදාහරණයක් ගත්තම 2019 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා අපි ගත්තම ඒ මාස 7 රාජ්‍ය ආදායම රුපියල් බිලියන 131යි 2019. හැබැයි 2020 වෙනකොට ජනවාරි මාසයේ සිට ජූලි මාසයේ ඒ කාලෙම ගත්තම රාජ්‍ය ආදායම රුපියල් බිලියන 760කට අඩු වෙලා තියෙනවා. මේ අඩුවීම සිද්ධ වෙන්නේ ඔබ ගන්න ඒ ප්‍රතිපත්ති තීරණය මත. හැබැයි මේ නිසාම තමයි දැන් ආදායම් නැතුව, රාජ්‍ය ආදායම් නැතුව කොහොමද රටක් දුවන්නේ? දැන් ආදායම් නැතුව දඟලනවා ණය ගන්න. ණය අරගෙන 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 මේ රට යට කරන්න උත්සාහ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම කියනකොට මේ ණය ලබා ගැනීම විතරක් නෙවෙයි ගරු කතානායකතුමනි, ඔබ දන්නවා පෞගිය කාලේ මේ ණය ලබා ගැනීම මේ අපේ බදු අඩු කිරීමෙන් සිද්ධ වුණේ අපේ රාජ්‍ය ආදායම් අඩුවීම. සාමාන්‍යයෙන් රටක දළදේශ නිෂ්පාදනයෙන් අඩු තරමෙන් 120ක රාජ්‍ය ආදායම් ලබා ගැනීමේ ප්‍රතිශතයක් තිබිය යුතුයි. ලංකාවේ හැමදාම 10% ඉක්මවා රාජ්‍ය ආදායම් අපි එකතු කරගත්තා. හැබැයි මං හිතන්නේ ඉතිහාසයේ පළවෙනි වතාවට 1948න් පසුව තව වාර්තාවක් මේ ආණ්ඩුව තියෙනවා. ඒ කියන්නේ පළවෙනි වතාවට රාජ්‍ය ආදායම 10%ට වඩා මේ වසරේ අඩු වෙනවා. ඒක තමයි යථාර්ථය. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඒ தත්ත්වෙත් එක්ක තමයි අද අපි මේක මූණ දෙන්නේ. මම ඒ නිසා කියන්න කැමති ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම කියන්න ඕනේ මේවා මනින්න පුළුවන්නේ ලේසිම ක්‍රමය තමයි මිනිස්සුන්ගෙන් මිනිස්සුන්ගේ ජීවිත රටාව අනුව බලන්න. අද වෙනකොට අග්‍රාමාත්‍යතුමනි, මම ඔබතුමාගෙන් අහනවා මහ බැංකු වාර්තාවක් අනුව දැන් වෙනකොට මේ රටේ වාණිජ බැංකුවල සහ රාජ්‍ය හෝ රාජ්‍ය නොවන මූල්‍ය ආයතන වලින් දැනට මේ රටේ පුරවැසියන්ගේ රත්තරන් බඩු උකස් සාප්පු වලට උකස් තියලා තියෙන ප්‍රමාණය රුපියල් බිලියන 643ක්. ඔබගේ බදු ආදායම් මේ වසරේ බිලියන 400කට වඩා අඩුවට වැටේ කියලා වාර්තා කරන අතර ඔබගේ අද රත්තරම් බඩු උකස් තියලා තියෙන ප්‍රමාණයම බිලියන 643යි. එතකොට මේකෙන්ම පේනවා මේ රටේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා. ක්‍රෙඩිට් කාඩ් පළවෙනි කාර්තු දෙකේ විතරක්, දෙවැනි කාර්තුවේ විතරක් ක්‍රෙඩිට් කාඩ් 141ක් ආපහු ගෙවලා නැහැ. ඒකේ වටිනාකම non paid credit card value 15.8 billion rupees. credit card වල ගෙවන්නේ නැහැ. රත්තරම් බඩු උකස් තියෙනවා. ඔබතුමන්ලා කියනවා රට හොඟටම දුවනවා කියලා. ඔබතුමන්ලා ණය ගන්නවා. මේ අපේ නිදහසෙන් පස්සේ වාර්තාගත ණය ප්‍රමාණයක් අරන් තියෙන්නේ. හැබැයි ඕක මිනිස්සුන්ගේ සාක්කුවට යන්න තියෙන්න ඕනේනේ. එහෙම නම් මිනිස්සු ඇයි රත්තරම් බඩු උකස් තියන්නේ? කාගේ සාක්කුවටද යන්නේ? ඔබ අසමත්. ඒක තමයි මිනිස්සු කියන්නේ ගෝටා ෆේල් කියලා. මේක මම කියන එකක් නෙවෙයි, මිනිස්සු පාරේ කියන ඒවා. දැන් අපි දුකයි කියන්නේ. ඔබතුමන්ලට එක අවුරුද්දක මේ වැඩේ කරන්න බැරි වෙලා තියෙනවා. මං ගරු අගමැතිතුමනි, ඔබතුමාට එකයි අපි කිව්වේ 20 ගැන කියනකොට ඔබගේ අයිති ආරක්ෂා කරන්න කියලා. මේ උත්තරීතර සභාවේ අයිති ආරක්ෂා කරන්න කියලා. මම ඔබතුමාට කියන්නම්, මේ රටේ වැඩ කරන ජනතාව අතර පෞද්ගලික අංශයේ 160ක් වැඩ කරනවා. වැඩිම පිරිස වැඩ කරන්නේ පෞද්ගලික අංශයේ. ඒ 160න් කෘෂිකර්ම නොවන අංශයේ වැඩ කරන පිරිස 128ක්. 2.8 million in the non-agricultural sector. ඒකෙන් වැඩි පිරිසක් වැඩ කරන්නේ කර්මාන්ත ශාලාවල් වල, පැට්‍රල් ෂෙඩ් වල, සාප්පු වල, ඔෆිස් වල, සේවාවන් වල, මාධ්‍ය, හෝටල් වල. මෙන්න මේ මිනිස්සුන්ගෙන් 160ක්, මේ 128න් 160ක්ම අනියම් සේවකයෝ. කොන්ත්‍රාත් පදනම් මත වැඩ කරන අය, ඒ කියන්නේ 117ක් එදා ඩේලි වේජ් අය. මේ අයට කොරෝනාව ආවට පසුව බොහෝ දෙනෙකුට 130, 140, 150 වේජ් කට් එකක් පඩි කපලා තියෙනවා. ඒගොල්ලන්ගේ පඩිය 150කින් කපලා තියෙනවා. සමහර අය 70කින් පඩි කපලා තියෙනවා. ඒගොල්ලන්ට ජීවත් වෙන්න බෑ. සමහර අය රස්සාවල් වලින් එළියට දාලා තියෙනවා. ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිසි සයන්ස් ස්ටඩීස් කියන රාජ්‍ය ආයතනයෙන් කියනවා පළවෙනි කාර්තුවේම 2020 ලක්ෂයක් රස්සාවල් වලින් එළියට දාලා තියෙනවා. දැන් වෙනකොට 110ක් විතර දාලා ඇති. හැබැයි මේ 117ට මේ ආණ්ඩුවෙන් තඹ සතයක් දීලා නැහැ. මේ 160ක මේ පෞද්ගලික අංශයේ වැඩ කරන මිනිස්සුන්ට සතයක් දීලා නැහැ. මම ඔබතුමන්ලාට කියන්නම් අනිත් රටවල් වල මොකද්ද කරන්නේ.
කබීර් රෂිම් මන්ත්‍රීතුමා, ඔබතුමාගේ කාලය අවසන්යි.
විනාඩියක්. බ්‍රිතාන්‍යයේ ඒගොල්ලෝ පඩිය ගෙවනා පෞද්ගලික ආයතනවල. හැබැයි අගමැතිතුමනි, ආජන්ටීනාව ඔබතුමන්ලා වගේමයි කොරෝනාවට මාස 3කට කලින් තමයි ආණ්ඩුව පත් වුනේ. ඒ ආණ්ඩුව භාරගත්තම ඒ ආණ්ඩුවේ වෙනසක් තියෙනවා. 2018 ඒගොල්ලන්ට ණය ගෙවන්න බැරි වුණා. සවරින් ඩිෆෝල්ට් එකක් ඇති වුණා. එහේ ආජන්ටීනාවේ ලොකු අර්බුදයක් තියෙනවා. හැබැයි ආජන්ටීනාවේ මොකද්ද ඒගොල්ලෝ කරන්නේ? ආජන්ටීනාවේ ආණ්ඩුව මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ තීරණයක් ගන්නවා. මෙන්න මෙහෙම, Chief of the Cabinet of Ministers published in the official gazette on 21st April 2020 sets forth the criteria to be followed with regard to grants of benefits under an emergency assistance program for jobs and production. Provides that the government will assume responsibility for part of the wages paid by an employer to its workers and employees. ඒගොල්ලෝ පඩි ගෙවනවා පෞද්ගලික අංශයේ ආයතන වලට. ඔබතුමන්ලා අසමත් වෙලා තියෙනවා. ලංකා ඉතිහාසයේ වැඩිම ණය අරගෙන මේ සභාවේ අනුමැතියක් නැතුව ඔබතුමන්ලා ඒ සල්ලි ටික සාක්කුවේ දාගෙන තියෙනවා.
මේ රටේ මිනිස්සු අජිත් මාත් කබ්‍රල් මන්තුමා.
අරු කතානායකතුමනි, අතිගරු අග්‍රාමාත්‍යතුමා පැහැදිලි ලෙස අයවැය කතාව ඉදිරිපත් කිරීමෙන් පසුව, කබීර් හෂී මැතිතුමාගේ කතාවෙන් පසුව මට කතාවක් කිරීම ගැන, මට කතාවක් කිරීමට අවස්ථාව ලැබීම ගැන මම ඔබතුමාට විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි සාමාන්‍යයෙන් හිතාගෙන හිටියේ හර්ෂත් සිල්වා මැතිතුමා ඒ කතාව කරයි කියලා. ඒ තරගයේ මම හිතන්නේ දැන් කබීර් හෂී මැතිතුමා ජයගෙන තියෙන නිසා මම හිතන්නේ අපේ හර්ෂත් සිල්වා මැතිතුමා ජම් ආකාරයකින් පොඩ්ඩක් අපිට අපේ රාජ දන්නේ නැහැ. ඒ වුණත් කතානායකතුමනි, මම හිතන්නේ කබීර් හෂී මැතිතුමා කිව්වා සාරාංශයක් හැටියට මේ සියලුම අසාර්ථක වීමේ ලකුණක් තමයි කියලා. මිනිස්සු තමන්ගේ ෆෝනින් ඇඩ්වාන්සස්, ඒ කියන්නේ උකස් තියලා ලබාගත් මුදල බිලියන 643කට වැඩි වෙලයි කියලා එතුමා කිව්වා. මම කියන්න කැමති කතානායකතුමනි, මම මහා බැංකුවේ දත්ත ගැන හොයලා බැලුවා. ඒ කතාව කරන ගමන්ම මට ඒ අය ඉතාමත් පැහැදිලි ලෙස කිව්වේ දෙසැම්බර් මාසේ අග වෙනකොට 2019 සියලුම ණය ප්‍රමාණය උගස් හරහා ලබා දී තිබුණේ සියලුම බැංකුව සහ මූල්‍ය ආයතනවල බිලියන 210යි. සැප්තැම්බර් මාසේ අග වෙනකොට ඒ ප්‍රමාණය බිලියන 237යි. එහෙනම් වැඩි වෙලා තියෙන්නේ බිලියන 27යි. මෙතුමා කොහෙන් මේ බිලියන 643ක් හොයාගත්තද මම දන්නේ නැහැ. ඒකට ඒක සම්පූර්ණයෙන් වැරදි ඉලක්කමක් කියලා මම මෙතුමාට මතක් කරලා දෙන්නට කැමතියි. ක්‍රෙඩිට් කාඩ් ගැනත් කතා කරුවා. ක්‍රෙඩිට් කාඩ් වලින් ලබාගත් මුදල වැඩි වෙලයි කියලා කිව්වා. ක්‍රෙඩිට් කාඩ් සඳහා ලබා දී තිබෙන මුදල දෙසැම්බර් මාසයේ අග වෙනකොට බිලියන 131යි. අද වෙනකොට, ඒ කියන්නේ සැප්තැම්බර් මාසයේ 30 වෙනකොට බිලියන 126යි. ඒ කියන්නේ බිලියන 5ක් අඩු වෙලා තියෙනවා. ඒ ඉලක්කමුත් මම දන්නේ කොහෙන් හොයාගත්තද කියලා හර්ෂ සිල්වා මහත්තයා ඔක කිරුවා නම් මම හිතන්නේ ඉතාමත් හොඳට කරයි. එතුමා දන්නවා මේ ඉලක්කම් ගන්න විදිය. ඒ නිසා ඒක පොඩ්ඩක් කියලා දෙන්නයි කියලා මම එතුමාගෙන් ඉල්ලා සිටිනවා. 2020 යනු ලංකා ඉතිහාසයේ ඉතා දුෂ්කර සහ අවිනිශ්චිත වසරක්. ඒ වසරෙන් හරි අඩකට වඩා කාලයක් සුළුතර රජයක් තිබුණේ. ඒ වසරෙන් විශාල කොටසක් මැතිවරණ තියෙයිදෝ නැද්දෝ කියලා ප්‍රශ්නයක් තිබුණා. මුළු ලෝකෙම දැවැන්ත ආර්ථික පසුබෑමට ලක් කරලා තිබිච්ච වසරක්. සෞඛ්‍ය අතින් අවිනිශ්චිත සහ විනාශකාරී වසංගතයක් ලෝකෙම පැතිරලා තිබුණා. ලෝකයේ ගනුදෙනු යටිකුරු වීමක් සිදුවලා තිබුණා. ඒ වසර ගැන තමයි අද අපි කතා කරන්නේ ගරු කතානායකතුමනි. 2020 අගෝස්තු මාසයෙන් පසු පමණයි යම්කිසි පැහැදිලි දිශාවක් අපිට පෙන්වා දෙන්න පුළුවන් වුණේ. ඒත් එක්කම නව රජයක් බිහි වුණා. පැහැදිලි ප්‍රතිපත්තියක් අපිට සකස් කරන්න පුළුවන් වුණා. වගකීම් පැවරීමක් කරන්න පුළුවන් වුණා. ඒ නිසා දැන් පසුගිය මාස 3 කාලය තුලදී පැහැදිලි දර්ශනයක් එක්ක අපි ඉදිරියට යනවා. මම හිතන්නේ හැමෝටම පෙනී යනවා. මෙවැනි පරිසරයක රටක් සහ ආර්ථිකය පාලනය කිරීම අතිශයින් අභියෝගාත්මකයි. ඒ වුණත් 2020 පළවෙනි කාර්තු 3 දැස අපි හැරි බලනකොට අපිට පෙනී යනවා 2020 පළවෙනි කාර්තු 3 අපි යම් කිසි ප්‍රගතියක් අරගෙන තියෙන බවත් අපිට කියන්න සිදු වෙනවා. ඒ අභියෝග රාශියක් මත අපි කරලා තියෙන දෙයක්. ඒත් එක්කම 2020 විසර්ජන පනත සලකලා බලන විට අද අපිට මුහුණ පාන සිදු වෙ ඇති අභියෝග සියල්ලම කොවිඩ් නිසා පමණක් නොව වෙනත් හේතු නිසාත් සිදු වෙලා තියෙන බවත් මම මේ අවස්ථාවේදී මතක් කර දෙන්නට ඕනේ. හැම එකක්ම අපිට කොවිඩ් නිසා කියලා කියන්නට බෑ. පසුගිය අවුරුදු 5 තුලදී ඒ පාලනය කාලය තුලදී සිදුවෙලා තිබෙන යම් අකටයුතු සහ වැරදි තීරණ නිසා අපිට ඒ ප්‍රශ්නයක් මතුවෙලා තියෙන බව මතක් කරන්නට අවශ්‍යයි. ඒ නිසා තමයි කතානායකතුමනි 6.8ක අවුරුදු පහක් අපිට සාමාන්‍යයෙන් පවත්වා ගත හැකි වූ වර්ධන වේගය 2010 සිට 2014 දක්වා අඩු වුණේ 2.3ක් දක්වා. ඒක නිකම් අඩු වුණේ නැහැ. ඒ අඩු වුණේ මේ අයගේ තිබෙන පාලනයේ දුර්වලතාවය නිසා. ඒත් එක්කම අපි දැක්කා පළවෙනි වතාවට ඒක පුද්ගල ආදායම 2019 දී අඩු වෙනවා. ඩොලර් 227කින් පළවෙනි වතාවට 2001න් පස්සේ අඩු වෙනවා අපි දැක්කා. ඒ අඩු වුණේ එතුමන්ලාගේ කාලයේදී. අද මේ අපිට ගැන කතා කරන්න එන කාලයේදී. අද මේ අය පුනපනා කියන්නේ අපි අද ඩෙට් ට්‍රැප් එකක ඉන්නේ කියලා. ණය උගුලක ඉන්නේ කියලා. මම අද ඒ හින්දා මගේ කතාවේ වැඩි කොටසක් ඒ වෙනුවෙන් වෙන් කරන්නට කැමතියි කරු කතානායකතුමනි. අද බොහෝ දෙනෙක් හදලා වෑයම් කරනවා අපිව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තල්ලු කරලා රටේ සම්පත් විකුණලා රටේ මේ රාජ්‍ය සේවය කපාදු කරලා රුපියල අවප්‍රමාණය කරලා එතනට ගෙනියලා රජය අසාර්ථක කිරීමට තමයි මේ අය වෑයම් කරන්නේ. ඒ දේට අපි ඉඩ දෙන්නේ නැති බවත් කියන ගමන්ම මම මේක පෙන්නලා දෙන්න ඕනේ. අපි අපේ කතාව අපි මොකද්ද කරන්නේ කියන එක මේ කාලය තුලදී අපි දිගින් දිගටම ලෝකයේ සිටින සෑම ආයෝජකයන්ටම අපි කතා කරලා තියෙනවා. අපි කතා කරද්දී අපි කියනවා අපි මොනවද කරන්න යන්නේ කියලා. මම පෞද්ගලිකව කතා කරලා තියෙනවා Zoom හරහා ආයෝජකයන් කණ්ඩායම 30කට වඩා මේ පසුගිය කාලය තුලදී. ඒ කතා කරද්දී අපිට කියනවා ඒ අය මේ අය කියනවා අපිට ඕගොල්ලොන්ගේ විපක්ෂය අපිට කියන්නේ වෙන කතාවක් කියලා කියනවා. ඕගොල්ලෝ විපක්ෂයත් අපිට කතා කරනවා කියලා කියනවා. ඉතින් මම හිතන්නේ ඒ ගැන අපි පොඩ්ඩක් සල්කෙලිමත් වෙන්නත් අවශ්‍යයි. මම විපක්ෂයෙන් ආරාධනා කරනවා. ඒක අපිත් එක්ක අපි සාකච්ඡා කරගමු. අපි ඒ කරගමු. ඒනකොට මේවා ගිහිල්ලා වෙන තැන් වලට ගිහිල්ලා කියවනකොට බොරු කියන්නේ නැහැ කියලා තමයි මම කියන්න අවශ්‍යයි. බොරු කියන එක මම හිතන්නේ හොඳයි කියලා. ඒ නිසා අපි දැන් මේවා කියලා දෙනවා. එයාට කියලා දුන්නාම එයා ඒක පිළිගන්න තියෙන බව මම මතක කරලා දෙන්නට ඕනේ. ඔය වැඩේ මිටිස්රුණුත් කරලා තියෙනවා. මිටිස්රුණුත් අපි මාකට්ස් වලට යනකොට ගිහිල්ලා කිව්වා ජාත්‍යන්තර ස්වෛරී වැඳුම් කර ලබාගත්තු තින් ගෙවන්න නැහැ කියලා කිව්වා. ඒක තමයි පසුබිම. නැවත වරක් ඒ කටයුත්ත කරන්න එපයි කියලා මම ආරාධනා කරනවා. කරු කතානායක තුමිනි අපේ රටේ ණයබරතාවය ගැන බලද්දී අපි බලන්න අවශ්‍යයි ණයබරතාව කොහොමද බණින්නේ කියලා. ණයබරතාව සාමාන්‍යයෙන් මනින්නේ දලදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන්. ඒ ප්‍රතිශතය 2006 තිබුණේ කරු කතානායක තුමිනි 91%ක් හැටියට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වශයෙන් රටේ ඉරණම බාර ගන්නකොට ඒ තිබුණේ 91%ක් හැටියට. 2014 වෙනකොට 70% දක්වා ඒක අඩු කරලා තිබුණා. ඒ රජය තමයි බාරගත්තේ මේ අය. මේ අය බාර අරගෙන 2019 අග වෙනකොට එය 87% දක්වා වැඩි කළා තමයි වාර දීලා තියෙන්නේ. ඒක ගරු අගමැතිතුමාගේ කතාවෙදිත් එතුමා ඒ ගැන කිව්වා. මේ තත්වයට ඇයි ආවේ? මම ඒ ගැනත් පොඩ්ඩක් කියන්නට අවශ්‍යයි. මේ තත්වයට අපි රට ගොදුරු වුණේ පළමුවෙන්ම විදේශ සහ දේශීය මිශ්‍රය. ඒ කියන්නේ ණය ප්‍රමාණයේ කොටසක් තියෙනවා විදේශ ණය, කොටසක් තියෙනවා දේශීය ණය. ඒ මිශ්‍රණය ඉතාමත් වැදගත්. ඒකේ මිශ්‍රණය හැතුව 90 විදේශීය ණය වැඩි වෙනවා නම් අපිට තියෙන රිස්ක් එක වැඩි. අපිට තියෙන අවධානය වැඩි. ඉතින් ඒ නිසා මේ අයගේ කාලය තුලදී 42%කට අඩු වෙලා තිබිච්ච විදේශීය ණය නැවත වරක් 49% දක්වා වැඩි කරගත්තා මේ අය. ඒ නිසා අපිට තිබිච්ච ඒ අවධානම වැඩි කරගත්තා. ඒත් එක්කම කෙටි කාලීන ණය වැඩි කරගත්තා. ඒත් එක්කම කොන්දේසි ලිහිල් සිට බැරෑරුම් තත්ත්වයට පත් කරගත්තා. යදවීම් සංවර්ධනය සඳහා නොව සාමාන්‍ය පුනරාවර්තන වියදම් සඳහා මේ අය පටන් ගත්තා කරන්නේ. අපි දැක්කා සියලුම තැන්වලදී ණය ගන්නේ සාමාන්‍ය එදිනෙදා ජීවිතයට එදිනෙදා වියදම් කිරීමට පමණයි. ඉතින් මේ තත්ත්වයෙන් හරුව අපේ රටේ අලුත් වෙල්ත් ක්‍රියේෂන් එක සිදු වෙන්නේ නැහැ. ප්‍රාග්ධනයක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ තත්ත්වයට අපිට මුහුණ දෙන්න සිදු වෙන්නේ. අපි අද ඒ තත්ත්වය අරගෙන තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ ඒ තත්ත්වය ඔස්සේ තවදුරට ඒක ඒ තිබෙච්ච වැරදි දේවල් නවත්තගෙන ඉදිරියට යන එක තමයි අපිට දැන් තියෙන්නේ. අපි ඒක කරගෙන දැන් යනවා. පොලි අනුපාතය වැඩි කරගත්තා. අපි හැමෝම දන්නවා ගමක උනත් කවුරු හරි කියලා ණයක් ගන්නකොට ඉස්සරි මහනවා පොලි අනුපාතය කීයද කියලා. පොලි අනුපාතය අඩු කරගන්න වෑයම් කරනවා. මෙයා ඉගෙන පොලි අනුපාතය වැඩි කරගත්තා. බැඳුම් කර වංචාව දිනේදී පමණක් පොලි අනුපාතය 3%කින් වැඩි කරගත්තා. කවුද එක ගෙවන්නේ? ඒ தත්ත්ව නිසා තමයි එයා ඒ ප්‍රශ්නෙට මතු වුනේ. රටේ වර්ධන වේගය අඩු කරගත්තා, රුපියල අව ප්‍රමාණය කරගත්තා, රටේ අයවැය පරිතරය වැඩි කරගත්තා. ඉතින් අපි දැක්කා අවුරුදු 5 තුලදී වැඩිපුර පොලිය ගෙවලා තිනවා මම ගණන් හදලා තිනවා මට වෙලා නැති නිසා මම හැම එකම ඉදිරිපත් කරන්නේ නැහැ. අවුරුදු 5 තුලදී පමණක් රුපියල් බිලියන 1430ක් වැඩියෙන් ගෙවලා තිනවා. අපි ගෙවුවට වඩා අපි ගෙවන ප්‍රතිශතයට වඩා බිලියන 1430ක් වැඩිපුර අවුරුදු 5 තුලදී ගෙවලා තිනවා. ණය වලට පොලිය හැටියට ඒ ප්‍රමාණය අපිට ඉතුරු වුණා නම් අපේ ණය බරතාවයේ බිලියන 13000ක් නෙමෙයි අපිට තියෙන්නේ 2019 අග වෙනකොට එවනා 1340කින් 1430කින් ඒක අඩු වෙනවා. දැන් ඒ වැඩි වෙලා තින්නේ ඒ මුදලත් අපිට තව ණය හැටියට ගන්න වෙච්ච නිසා. ඒත් එක්කම රුපියල අව ප්‍රමාණය කරගත්තා. රුපියල අව ප්‍රමාණය කිරීම නිසා පමණක් බිලියන 1772ක් වැඩි කරගත්තා. ওই ණය තොගේ තියෙන්නේ 13000ක් නෙමෙයි ඒ 13000ේ කොටසක් තමයි රුපියල අව ප්‍රමාණය පමණක්. ඒ රුපියල අව ප්‍රමාණය පමණක් නිසා 1772ක් වැඩි වුණාම එතකොට වෙන්නේ අපේ ණය පැටව ගහනවා. ඒකට අලුතෙන් ණය පොලිය ගෙවන්න වෙනවා. ඉතින් අන්න ඒ වගේ වැරදි කළමනාකරණය නිසා අපි ඒ පාපයට දැන් අද ගොදුරු වෙලා තියෙනවා. අපි ඒකට ඒක හරි ගස්ස ගන්නවා. අපි ඒවා මේ කම්ප්ලේන් කරනවා නෙමෙයි. අපි දන්නවා අපි ඉස්සරීම තීරුම් ගන්නට අවශ්‍යයි මොකද තත්ත්වය කියලා. දැන් මම මේ කියලා දෙන්නේ මේ කොටස ඔබතුමාලා කවදා හරි තව අවුරුදු 25කින් හරි රජයක් ගත්තොදී ඒව ගැන කල්පනා කරලා ඒ වගේ වැරදි නොකර ඉන්න තමයි මම මේ කියන්නේ මේ ටික. හැමතිස්සෙම සලකිලිමත් වෙන්නට ඕනේ. රුපියල යගේ ගැන සලකිලිමත් වෙන්නට ඕනේ. පොලිය අනුපාතය ගැන සලකිලිමත් වෙන්නට ඕනේ. ටැක්ස් කිරීම පමණක් නෙවෙයි සලකිලිමත් වෙයේ යුත්තේ. ටැක්ස් කරලා හිතනවා අපි මේ ප්‍රශ්නේ ගොදුරු මේ ගැලවෙනවායි කියලා. එහෙම නෙවෙයි විපක්ෂ නායකතුමනි. ටැක්ස් කරලා පමණක් කරන්න බෑ. මේ සාර්ව ආර්ථික සාධක ඉතාමත්ම හොඳින් අපි කළමනාකරණය කර ගන්නට අවශ්‍යයි. ඒව කෙරුවොත් තමයි අපිට ඉදිරියේදී මේ ප්‍රශ්න निराකරණය කරගෙන යන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපේ ගරු කතානායකතුමනි අද අපි මේ රජයේ බාර ගන්නකොට අපිට තිබිච්ච ඒ ස්පේස් එක ඒ තිබිච්ච මේ අවකාශය දැවැන්ත ලෙස අඩු වෙලා තිබෙනවා. 2020දී පත් වූ රජයට මෙම தত্ত্বය හසුරා ගැනීම තිබු අවකාශය අඩුවීම නිසා අපිට අලුත් දේවල් විඳින්න තමයි කරන්න සිදු වෙලා තියෙන්නේ. 2007 සිට 2009 දක්වා කාලයේ තුරදී ලෝක අවපාතයට සහ ණය අර්බුදයට සහ දැවැන්ත යුද්ධයකට මුහුණ දෙන අවස්ථාවේදී අපිට ආනයන සීමා කරන්න සිදු වුණේ නැහැ. අපිට ආනයන සීමා කරන්න සිදු වුණේ නැහැ. අපිට මේ සැරේ ආනයන සීමා කරන්න සිදු වුණේ අපිට තිබිච්ච සංචිත ප්‍රමාණය දැවැන්ත ලෙස අඩු වෙලා තිබිච්ච නිසා. 2014දී අපි කිව්වා අපිට තියෙන සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 8.2ක් කියලා. අපි ඒ වෙලාවේදී කිව්වා අපි 2019 වෙනකොට ඇමරිකානු ඩොලර් බිලියන 15ක් දක්වා රටේ සංචිත ප්‍රමාණය වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවායි කියලා. ඒකට සැලැස්මක් තිබුණා. ඒ සැලැස්ම අනුව අපි කටයුතු කරගෙන ගියා. මම ඒ කාලේ මහා බැංකුව අධිපතිවරයා හැටියට ඒ සැලැස්ම අපි ඉදිරිපත් කළා තිබුණා. ඒකට මේ අය රජයට ආවට පස්සේ ඒවා අන්තර් කළ දැම්මා. ඒවා වීසි කළ දැම්මා. ඊට පස්සේ හිතුවානේ අපි අලුත් සැලැස්මකට අලුත් කටයුතු කරන්න ඕනේ කියලා. ඒක කමක් නැහැ. ඒ වුණත් ඒක වැඩි කරගත්තා නම් කමක් නැහැ. උනේ මොකද්ද? සංචිත ප්‍රමාණය 2014දී තිබිච්ච සංචිත ප්‍රමාණය වෙන ඇමරිකානු ඩොලර් බිලියන 8.2 අඩු කරගත්තා 7.4 දක්වා. එතකොට 2019 තියෙන තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්ද? ඒ නිසා තමයි අපිට සිදු වුණේ ඒ වෙලාවේදී අපිට කිසිම ස්පේස් එකක් තිබුණේ නැහැ. අවකාශය තියෙනට ඕනේ. රටක් පාලනය කරද්දි, ආර්ථිකය පාලනය කරද්දි එනිසා තමයි පොඩ්ඩක් ගන්න වාහනයක ෂොක් ඇබ්සෝබර් එක දාන්නේ ඇයි? ෂොක් ඇබ්සෝබර් එක දාන්නේ වලක වැටුණොතින් ඒ ෂොක් එක ගන්නවා ෂොක් ඇබ්සෝබර් එක. ඉතින් ඒ නිසා මහා බැංකුවේ තියෙනට ඕන සංචිත ප්‍රමාණය. ඒ සංචිත ප්‍රමාණයෙන් තමයි අපි මේ ෂොක් එක ගන්නෙ. යම් කිසි ප්‍රශ්නයක් වුණා නම් ඒ ප්‍රශ්නට අපි මුහුණ දෙන්න යන්නේ ඒකෙන්. ඉතින් අපිට දැන් ෂොක් ඇබ්සෝබර්ස් ගලවලා මේ වාහනේ. ෂොක් ඇබ්සෝබර්ස් නැහැ. එතකොට වලක වැටුනම ඒ කම්පාව දැනෙනවා. ඉතින් ඒ නිසා තමයි අද අපිට සමහරක් වෙලාවට එවැනි දරුණු තිරණ ගන්න සිදු වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒවත් කරලා නැවත වරක් අපේ සංචිත ප්‍රමාණය වැඩි කර ගන්නවා. ඉතින් ඒක කරගෙන යනකොට මම දැන් යම් කිසි කාලයක් තුලදී යම් යම් තීරණ ගන්න වෙනවා. ඒකත් මම මතක් කරලා දෙන්න හිතුවේ මම මේ නිසා. විපක්ෂයේ සමහරක් නායකයන් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත ගැන කතා කරනවා. දැන් කියනවා ණය ශ්‍රේණිගත කීම අඩු වෙලයි කියනවා. මම මතක් කරලා දෙන්න ඕනේ ගරු කතානායකතුමනි දෙදස් දාහතර අග වෙනකොට ශ්‍රී ලංකාවේ නාය ශ්‍රේණිය තිබුණේ මූඩිස්ලාගේ තිබුණේ B1 ස්ටේබල් B1 ස්ටේබල් ෆිච්ස්ගේ තිබුණේ ඩබල් B මයිනස් ඊට වඩා ඉහළින් ස්ටේබල් S&P එක තිබුණේ B+ ස්ටේබල් ඔක්කොම තිබුණේ යන්නේ ඒ තැන ඒ රට තමයි මේ අය බාරගත්තේ ඊට පස්සේ මොකද උනේ B1 ස්ටේබල් එක B1 නෙගටිව් වුණා B1 නෙගටිව් වුණා B2 ස්ටේබල් වුණා 2019 වල B2 ස්ටේබල් තමයි තත්ත්වයේ තිබුණේ ඊට පස්සේ කොවිඩ් අපසංගත නිසා තවදුරටත් අඩු වුණා තමයි ඒකට ඒ අඩුවේ පටන් අරගෙන තිබුණේ ගරු කතානායකතුමනි මේ අයගේ කාලේ කිසිම ප්‍රශ්නයක් නැති කාලයක ලෝකේ ප්‍රශ්න තිබුණේ නැහැ ඒ කාලේ අපේ කාලේදී තෙල් අර්බුදයක් තිබුණා ආහාර අර්බුදයක් තිබුණා යුද්ධයක් තිබුණා ඒත් එක්කම රටේ මේ විපක්ෂය කියලා කියනවා අපි ණය ගවන්නේ නැහැ කියලා ඒ ඔක්කොම අර්බුදයේ මැද්දේ තමයි අපි මේ පවත්වගෙන ගියේ ෆිච්ලා ඩබල් B මයිනස් එක අඩු කරගත්තා B නෙගටිව් දක්වා S&P එකේ B+ ස්ටේබල් එක අඩු කරගත්තා B දක්වා ඉතින් මේ தත්ත්වය තමයි අපි බාරගත්තේ ඉතින් ඒ නිසා අද අපි මේ தත්ත්වය මුළු දිගටම යන්නේ ගරු කතානායකතුමනි තවත් එක ගැන කරුණක් ගැන මම කතා කරන්න අවශ්‍යයි ඒ තමයි ස්වෛරිය බඳුම් කරගෙන ස්වෛරිය බඳුම් කර ගරු කතානායකතුමනි 2014 අග වෙනකොට ශ්‍රී ලංකාවට ස්වෛරිය බඳුම් කර තිබුණේ බිලියන 5.5යි බිලියන 5.5යි අවුරුදු 9ක් අපි පාලනය කරලා අවුරුදු 9ක් සියලුම දැවැන්ත ව්‍යාපෘති කරලා ස්වෛරිය බඳුම් කර තිබුණේ බිලියන 5500යි බිලියන 5.5යි මේ අය ඒක වැඩි කෙරුවා මිලියන 14000 දක්වා ඒක වැඩි කරගත්තා ඒ වැඩි කරගත්තා විතරක් නෙමෙයි 2015 sorry 2018 අප්‍රේල් මාසේ ඉඳලා 2019 ජූලි මාසේ දක්වා මාස 15ක කාලයක් තුලදී අලුතෙන් ණය ගත්තා ඇමරිකානු ඩොලර් මිලියන 6900ක් ගත්තා ණය ඒ කියන්නේ අපේ අවුරුදු 9ටම ගත්ත මුදලට වඩා මාස 15ක් තුලදී ලබා ගත්තා ඒ මාස 15 තිබිච්ච තවත් වැදගත් කරුණක් තමයි ගරු කතානායක තුමිනේ ඒ අරගත්තේ පළාත් පාලන මැතිවරණයේ අවසන් වෙච්ච ගමන්ම පළාත් පාලන මැතිවරණයේ තිබුණේ මාර්තු මාසේ 2018 දී. එතකොට හැමෝම දැනගෙන හිටියා මේ රජය වැටෙනවායි කියලා. ඒ කාලේ තිබිච්ච රජය. ඒ වැටෙන රජය ගිහලා ඉතාමත්ම ඉක්මනින් මෙවැනි දවැන්ත ණය මුදලක් ගත්තේ ඇයි? අපි ඒක හොයලා බලන්නට ඕනේ. ඒ ගත්තේ යම්කිසි ආකාරයක ලංකාව දුෂ්කර තැනකට පල්ලු කරගන්නද කියලා. මොකද විදේශීය ණය ලේසියෙන් ගන්නෙ නැහැ. විදේශ ණය ගන්නකොට බොහොම කල්පනාකාරීව ගන්න ඕන දෙයක්. මොකද විදේශ ණය ගත්තට පස්සේ පොලි අනුපාතයේ පමණක් නෙමෙයි ඒතර බලපාන්නේ. ඒතර බලපානවා රුපියලේ අගය. රුපියලේ අගයට ලොකු තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒව ගැන කල්පනා නොකර මේවා කිරීම ගැන අපිට මේ මං හිතන්නේ සෑහෙන කල්පනාකාරීව අපිට ඉදිරියට යන්න සිදු වෙනවා. ඉතින් ඊළඟ කාලය තුලදී අපි මොකද්ද කළ යුත්තේ? දැන් අපේ රජයක් අපිට මේ ගැන ඔබතුමාලාට බැනලා ඉඳ වැඩක් නැහැ. අපිට තියෙන්නේ ඒක හරි ගස්සලගෙන ඉදිරියට යන්න. අපි ඒකට මෙවලම් හරි ගස්සලා තියෙනවා. අපිට ස්ට්‍රැටජිස් තියෙනවා. මම ඒ ගැනත් පොඩ්ඩක් කතා කරන්න අවශ්‍යයි මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි. පළමුවෙන්ම අපි හරියටම පෙන්රලා දිය යුතු අපේ ඉලක්ක මොනවද කියලා. සෞභාග්‍ය දැක්ම ගරු අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ සැලසුමේ පෙන්රලා දියලා තියෙනවා අපි ඉලක්කම අපේ කොතනද අපේ ඉලක්ක කියලා. ඒ ඉලක්ක ගරු අගමැතිතුමාත් අද එතුමාගේ කතාවේදී කියලා දුන්නා ඒ තමයි මේ රාජ්‍ය මූලික ඒකාග්‍රත්වය ෆිස්කල් කන්සොලිඩේෂන් ඒක අනුව අපේ රටේ අයවැය පරතරය ඒකාග්‍රතාවය තැන්කියූ ඒකාග්‍රතාවය අපි අඩු කරගන්නවා 4% දක්වා අවුරුදු 5 තුලදී ඒක ඉතාමත්ම වැදගත් මොකද ඒක ඒ හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ ෆිස්කල් කන්සල්ටේෂන් හරහා අපේ රටේ තිබෙන ඒ අයවැය පරතරය දිගින් දිගටම ක්‍රමක්‍රමයෙන් අඩු කර ගැනීමට 2019 දී 9.9% කට වැඩි වෙලා තිබෙනවා ඒක අපි දැන් ක්‍රමක්‍රමයෙන් අඩු කර ගන්නට කටයුතු කරනවා ඒත් එක්කම රාජ්‍ය ණය දළ දේශ නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට 75% දක්වා අඩු කර ගැනීමට අපි කටයුතු කරගෙන යනවා ඒත් එක්කම විදේශීය සහ දේශීය ණය අතර තියෙන මේ මිශ්‍රය ඒ මික්ස් එක අපි අඩු කර ගන්න යනවා දැන් තියෙන මේ අය අපිට බාර දුන්න 49යි 51 සිට 33යි 67 දක්වා අඩු කරගන්න වෙනස් කරගන්න වෙනවා. එතකොට අපේ තියෙන රිස්ක් එක අඩු කරගන්න වෙනවා. අන්න ඒ වගේ මෙවලම් අපි පාවිච්චි කරලා ඉදිරියේදී අපේ ණය කල්පනා කරන්නේ ඩෙට් මැනේජ්මන්ට් එක 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 පැත්තක පමණක් නෙමෙයි අපි මේ ගැන සැලකිලිමත් වෙන්නේ. ටැක්ස් කරලා මුදල් ලබා ගැනීම පමණක් නෙමෙයි. මම පෙන්වලා දුන්නා ඒ ටැක්ස් කරලා ගන්න මුදලට වඩා වැඩි මුදලක් තමයි අපේ ණයට එකතු වුනේ රුපියලව ප්‍රමාණය වීම පමණක් නිසා. ඉතින් එන රුපියල අපි පරිස්සමෙන් මේ ඒකේ අගය පවත්වාගෙන යන්නට අවශ්‍යයි. අපේ රටේ ටැක්ස් වලට වඩා අපි වැය කරුවා පොඩි ගෙවලා. ඉතින් එහෙමනම් පොඩි අනුපාතය අපි හොඳට පාලනය කරගන්නට අවශ්‍යයි. ඉතින් මේ පාලනය ඇවිල්ලා මේ කියුමුලේටිව් වැඩක්. ඒ කියන්නේ මේ ඔක්කොම දේවල් එකට කර යුතු බවත් අපි ඒකට මතක් කරලා දෙන්න ගමන් අපි ඒක කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා කියන්න අවශ්‍යයි. ඒත් එක්කම ගරු කතානායකතුමනි අපේ රටේ අද ව්‍යාපෘති රාශියක් කෙරීගෙන යනවා. මේ ව්‍යාපෘති වල වටිනාකම රුපියල් බිලියන 5000ක් පමණ. රජයේ විසින් මහ පරිමාණයේ ව්‍යාපෘති තියෙනවා. ඒ ව්‍යාපෘති 289ක් පමණ අපි දැන් ඒවා ගැන මොනිටර් කරගෙන යනවා. ඒවා දිහා බලද්දී අපිට පෙනී යනවා අපේ රටේ වර්ධන වේගය වැඩි කරගන්න පුළුවන් ඉතාමත්ම හොඳ ක්‍රමවේදයක් තමයි යන්නේ ඒක. ඉතින් ඉදිරියේදී ගරු ජනාධිපතිතුමා සහ ගරු අගමැතිතුමාගේ මේ මූලිකත්වයෙන් ඒ ප්‍රොජෙක්ට්ස් ඔක්කොම අපි හොඳට පසුබිම් කරලා ඒවා ඉතාමත්ම ඉක්මනින් කටයුතු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ තුලින් රටේ වර්ධන වේගය නැවත වරක් වැඩි කරගන්න බලාපොරොත්තු වෙනවා. වර්ධන වේගය වැඩි කරගන්නකොට ගරු කතානායකතුමනි අපිට පුළුවන් වෙනවා සමස්තයක් හැටියට අපේ ණය බරතාවය අපේ රටේ ප්‍රගතිය ඇති කර ගැනීමට අපිට කටයුතු කරන්න පුළුවන් වෙනවා. ඉතින් එහෙමනම් 2020 දැන් අවසන් වෙමින් පවතින. ඒත් එක්කම පසුගිය සති කිහිපය තුළදී විවිධ අංශවලින් පිබිදීමක් අපි දකින්නට ලැබිලා තියෙනවා. Revival is finally visible. We can see some revival processes taking place. කොටස් වලින්ද පොළ නැවතත් වර්ධනය වෙමින් පවතිනවා. පසුගිය මාස කිහිපය තුළදී අපේ කොටස් වලින්ද පොළේ පිරිවැටුම අපි දැක්කා. පසුගිය ආණ්ඩුවේ කාලයේදී තිබිච්ච පිරිවැටුම වගේ ටර්නෝවර් එක වගේ තුන් ගුණයක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ අලුත්ෙන් ජනතාවට කොටස් වෙළඳ පොළේ කටයුතු කරන ආයෝජකයන්ට ඇවිල්ලා තියෙන අලුත් පිබිදීමක් අලුත් විශ්වාසයක් ගොඩනැගිලා තියෙනවා. අන්න ඒක සිද්ධ වෙන එක අහිතම්පත වැදගත්. ශ්‍රී ලංකාවේ විවිධ සමාගම් තෙවන කාර්තුව වන විට විශාල පිබිදීමක් පෙන්වලා තියෙනවා. ඊයේ උනත් අපි දැක්කා FTA එකේ පෙන්වලා දීලා තියෙනවා විවිධ සමාගම් AI තුන්වෙනි කාර්තුව ඉතාමත්ම හොඳින් එයාට මේ ප්‍රොෆිට්ස් ගන්න පුළුවන් වෙලයි කියලා පෙන්වලා දීලා තියෙනවා. සුළුසා මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් රජයේ විසින් ලබා දී තිබෙන ණය විරාමය, පොලි අඩු කිරීම, ණය ආපසු ගෙවීම් ලිහිල් කිරීම, බදු අඩු කිරීම හරහා දුෂ්කරතාවයකින් දුෂ්කරතාවය වලින් දැන් ගැලි මේ එළියට ඇවිල්ලා දැන් නැවත නැගිටිනවා අපි පේනියනවා. ඉතින් මේවා ඉතාමත් හොඳ ලක්ෂණ. ඒත් එක්කම බොහෝ දෙනෙක් හිතාගෙන හිටියා අපේ රටට එන ප්‍රේෂණ අඩු වෙයි කියලා. බොහෝ දෙනෙක් දතකට මතකගෙන හිටියා ඔන්න දැන් ප්‍රේෂණ අඩු වෙලා සෑහෙන ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙයි කියලා. පසුගිය මාසයේ පමණක් ගරු කතානායකතුමනි ප්‍රේෂණ මම මේ අවස්ථාවේදී කියන්නට කැමති ප්‍රේෂණ වැඩි වුණා 36%කින්. මම හිතන්නේ ඒ වැඩි වුණේ ඔය හවාලා වගේ ක්‍රමවේදය වලින් ඇවිච්ච මේ ආපු මුදල් දැන් නිල මාර්ගයෙන් එනවා. ඒ නිසා අපි දැක්කා ඉතාමත්ම ඉහළ වර්ධනයක් ඒවා පෙන්නලා. ඒත් එක්කම අපනයන වැඩි වෙලා තියෙනවා. බොහෝ දෙනෙක් හිත අපනය කඩාවැටේ කියලා. අපනයන වැඩි වෙලා තියෙනවා. FTI හරහා මුදල් ගලා යෑමට අලුත් මාර්ග අපි දැන් ඇති කරලා තියෙනවා. පෝට් සිටි එක, පෝට් සෙක්ටර් එක, ෆාමසූටිකල් පිළිබඳව අලුතෙන් මේ අපි ලබා දීලා තියෙන අක්කර 400ක ප්‍රමාණයක් ඒව හරහා නැවත වරක් මේ රටට ඍජු ඉන්වෙස්ට්මන්ට් ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එනට පටන් ගන්න කියලා මම මතක් කරලා දෙන්න අවශ්‍යයි. මේ සීලම කරුණු යහපත් ඒවා නිසා විපක්ෂයේ සමහර අයට මේවා දකිද්දී යම්කිසි කම්පාවක් දැනෙන්න පුළුවන්. ඒ වුණත් ඔවුන් එහෙම හිතුවත් ඒ සීන ඒ අය ගැටෙනකම් බලන් හිටියට ඒ සීන නැවතරක් මම කියන්නට අවශ්‍යයි. ඒ සීන බොඳ කරමින් අපි 2021ට යොමු වෙන්නේ යම්කිසි උද්‍යෝගයකින්, යම් ස්ථාවරත්වයකින්, යම් විශ්වාසයකින්, යම් බලාපොරොත්තු වර්ධනය කර ගැනීම. ඉතින් ඒ නිසා 2021 ගැන මට පුරෝකථනය කරන්න පුළුවන්, මීට වඩා හොඳින් අපිට යන්න පුළුවන් කියන එක. අවසාන වශයෙන් ගරු කතානායකතුමනි 2020දී යම් ආකාරයකින් වර්ධනය අඩුවද, ණය වැඩි වුවද, රැකියා අවස්ථා අඩුවද ඒවට මුහුණ දීමට රජය විවිධ නව ක්‍රම පාවිච්චි කරලා තිබෙනවා. තවදුරටත් ඒ ක්‍රම අපි පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා. තවත් අවශ්‍ය නම් තවත් ක්‍රම ඕනේ නම් අපි ඒවත් කරන්න අපි යොමු වෙනවා. අපි තීරණ ගන්න බය වෙන රජයක් නෙමෙයි. අපි මේ තීරණ අරගෙන රට නැවත වරක් සංවර්ධන මාවතට ගෙන යන්නට අපි කටයුතු කරනවා කියලත් මම මතක් කර දෙන්නට කැමතියි ගරු කතානායකතුමනි. කොවිඩ් වසංගතය පාලනය කරනවා සමගම ජන ජීවිතයේද රැකගෙන තිබෙනවා. අපි හැම පැත්තකින්ම ජන ජීවිතය රැකගෙන තිබෙනවා. ඉතින් එතනත් අපි යම්කිසි අය කිව්වට ෆේල් කියලා ඒ අය ෆේල් වුණාට අපි ෆේල් වෙලා නැහැ. ජන ජීවිතයේ ඕනම කෙනෙක් කියයි අපිට දැන් කියන්නේ ඇවිල්ලා වෙන අනිත් ආණ්ඩුව තිබුණා නම් කොච්චර ලොකු ප්‍රශ්නයකට එයාට මුහුණ දෙන්න පුළුවන් වේවිද කියලා තමයි කියන්නේ. ඒත් එක්කම සියලුම දුර්වල ජන කොටස්වලට අපි ආරක්ෂා කරලා තියෙනවා. වසංගතයේ මුහුණ දෙන්න අවශ්‍ය සියලුම සම්පත් ලබා දීලා තිබෙනවා. එහෙන් අභියෝග රාශියක් ජයගත් වසරක් හැටියට 2020 වසර අපිට හඳුන්වා දෙන්නට පුළුවන්. ගරු කතානායකතුමනි, එම වසරේදී විසර්ජන පනත ඒකා ඡන්දයේ සම්මත කරමින් රාජ්‍යයට සහයෝගය දෙන ලෙස මා විපක්ෂයෙන්ම ඉල්ලා සිටිනවා. මුළු විපක්ෂයෙන්ම ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී පටු දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසත් මා උන්ගෙන් ඉතාමත් ඕනකමින් ඉල්ලා සිටිනවා. ඔබ සියලු දෙනාට බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.